අනුරාධ ජයරත් මහත්මතුමා ඔබතුමාට විනාඩි 7යි.
ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අද ඉතාමත්ම වැදගත් වැයශීර්ෂ කීපයක් විවාදයට ගන්න වෙලාවේ ඒ අදහස් එකතු කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මොකද රටේ සංවර්ධනයත් ඒ වගේම විශේෂයෙන්ම පරිපාලනය පිළිබඳවත් අද සාකච්ඡා කරන වෙලාවේ. මේකෙදී විශේෂයෙන්ම මම හිතන්නේ අපේ යෝජනා අදහස් හැටියට ඉදිරිපත් කරන එක කෙසේ වෙතත් අපේ මහනුවර මූලික කරගත්ත කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පහුගිය 2012 ඉඳලා අපි හදපු සැලසුම් වල විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමා පාඩලි චම්පික අමාත්‍යතුමා ගම්පල නගර සංවර්ධන වැඩපිළිවෙලේදී ඔබතුමා අපිට විශාල සහයෝගයක් ශක්තියක් ලබා දුන්නා. විශේෂයෙන්ම අපි බොහොම ගම්පල මං හිතන්නේ අපේ අපේ ප්‍රදේශයේ ජනතාව හැටියට ඒ සියලු දෙනා වෙනුවෙන් බොහොම ගෞරවයෙන් මේ සියලු කාරණා සිහිපත් කරනවා. මොකද දේශපාලන වශයෙන් අපි ඔබතුමාලා අපි එක කඳවුරක නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කරපු සහ සහයෝගී දීපු ඒ වැඩ කොටස් මං හිතන්නේ අද ගම්පලට ඉතාමත්ම වටිනවා. මොකද මේ සැලසුමක් නැතුව ගම්පල මං හිතන්නේ 97 විතර ඉඳලා සංවර්ධනය කරන්න අවශ්‍යයි කියලා කරුණු කාරණා ඉදිරිපත් කරාට 97 කරපු සමහරක් යෝජනා ක්‍රියාත්මක කරන්න ඒ වගේම සංවර්ධනය කරන්න අපිට පුළුවන්කම ලැබුණේ 2016-17 අවුරුද්දේ. හැබැයි මේකෙදී අපි අධිර කීපයකින් සංවර්ධන කරන යෝජනා හැදුවා. අද වෙනකොට අමතුමනේ ඔබතුමා ගිහිල්ලා අපේ පළවෙනි අධිර මිලියන 192ක් ඔබතුමා අපිට වෙන් කළා දුන්නා. ඒ 192 බොහෝ විට සමහර කණ්ඩායම් මම දන්නා ඔබතුමාට ඇවිල්ලා පැමිණිලි කරා අනුරාධ ජයරත්න ගම්පල නගරයේ ඉඩම් කොටසක් ගන්න ඒ ඉඩම අසල පාරක් සංවර්ධනය කරනවා කියලා ඔබතුමාට පැමිණිලි කරා. හැබැයි ඔබතුමා අපිව විශ්වාස කරා. ඔබතුමා විශ්වාස කරලා පළවෙනි අධිර ඔබතුමා මිලියන 192ක් අපිට දුන්නා. අද සංවර්ධනය කරපු මාර්ගය ගත්තොත් එහෙම ගම්පල නගරයේ තියෙන ලස්සනම මාර්ගය බවට පත් වෙලා තියෙන ඒ ඔබතුමා මුදල් දීලා හදපු අපේ නිදහස් පාවත. දෙවැනි අධිර අපි ඔබතුමා දීපු මුදල් වලින් දෙවැනි අධිර සම්පූර්ණ ක්‍රියාත්මක කරා. අද තුන්වැනි අධිරට මිලියන 175ක් ඔබතුමාලා මුදල් වෙන් කරලා තියෙද්දිත් ඒ ලියකියවිලි සියල්ල වෙන් කරලා තියෙද්දිත් අද ඒ සංවර්ධන යෝජනා එහෙම් පිටින්ම නතරලා කරවමත්තුමනි. මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ සංවර්ධනය කරොත් අපේ මහින්දානන්ද අලුත්ගම ගැමතුමාලා දන්නවා ගම්පල ඉඳලා නාවල පිටියට යනකල් සම්පූර්ණ අද නගරයේ තියෙන තදබදය අවසන් කරන්න පුළුවන් එකම විකල්ප මාර්ගය බවට පත් වෙලා තියෙන මේ මාර්ගය හැදීම පමණයි. ඉතින් මේකේ මිලියන 175ක ප්‍රතිපාදන වෙන් කළා සැලසුම් හදලා සියල්ල කරලා තියෙද්දී ඒක අනුරාධ ජයරත්න දෙතර නැති නිසා ඒ ව්‍යාපෘතිය කවුරු හරි නතර කරනවා නම් ඒකට නගර සභාව වේවා අනිකුත් කවුරු හරි ඒ වෙනුවෙන් ඒක නතර කරන්න උත්සාහ කරනවා නම් ඒක ගම්පල මහනුවරේ සියලු දෙනාට කරන විශාල අසාධාරණයක් නිසා ඔබතුමා ඒ කාරණාව මං හිතන්නේ පහුගිය කාලවල අපි අර අත්පත් කරගන්න යනවා කියපු ඉඩමේ ඔබතුමාම ගිහිල්ලා මුල් ගලක් තියලා නවීන සාපු සංකීර්ණ හදන්න ඔබතුමා වැඩ කටයුතු ආරම්භ කරා. හැබැයි ඒ ඉඩම දිගින් දිගටම කිව්වා අපි පෞද්ගලික පරිභෝජනයේ අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මේ ඉඩම වෙන් කරගන්න හදනවායි කියලා. හැබැයි ඒ වගේ ඔබතුමා මේ කාරණාව පිළිබඳව කවුරු මොන දේ කිව්වත් ඔබතුමා වාර්තාවක් කැඳව ගන්න කැඳවලා ඔබතුමා මේ පිළිබඳව බලලා අවශ්‍ය නිවැරදි සංවර්ධනය ලබා දෙන්න කියලා බොහොම ගෞරවයෙන් යුතුව ඔබතුමාගෙන් ඉල්ලනවා. මොකද එදා මං හිතන්නේ මේ සියලු සංවර්ධන කාර්යයේදී එදා මං හිතන්නේ ඒ කොටිට පො අපේ අධ්‍යක්ෂකතුමා ඔබතුමාගේ අධ්‍යක්ෂ ජෙනරල්තුමා සභාපතිතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද ඇති වෙච්ච ප්‍රශ්න CGR එකේ ඉඩන්ටි කරගෙන සංවර්ධනය කරනවා කියන්නේ ලේසි පාසු කාර්යයක් නෙවෙයි. හැබැයි මේ සියලු කාරණා ටික අපිට මොන ප්‍රශ්න බාධකවත් ඒ නිලධාරී ඔබතුමා ඒ දීපු සහයෝගයත් එක්ක කරගන්න පුළුවන්කම ලැබුණා. අනික කාරණාව කරු සභාපතිතුමනි අද අපි උසාවිය ඉදි කරන්න පටන් ගත්ත මිලියන 492ක් දීලා මේ සියලු සංවර්ධන යෝජනා පටන් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කරපු සැලැස්මට අනුව මිලියන 492ක් දීලා උසාවිය හදන්න පටන් ගත්ත අද උසාවිය එහෙම් පිටින්ම නතර වෙලා ඉස්පිරිතාලය හදන්න මිලියන 700ක් වෙන් කරලා මුදල් ප්‍රමාණය වෙන් කළා රාජිත සේනරත් අමාත්‍යවරයා ගිහිල්ලා මුල් ගල් තිබ අද ඉස්පිරිතාලය එහෙම් පිටින්ම නතර වෙලා විකල්ප මාර්ගය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබතුමා දීපු මුදල් වල මුදල් වෙන් වෙලා තියෙද්දි ඒ පාර එහෙම් පිටින්ම නතර වෙලා මහේස්ත්‍රාතුමීගේ මංගලාව හදන්න මිලියන 50ක් වෙන් කරලා ඉඩම වෙන් කළා තියෙද්දි අද ඒක සම්පූර්ණයෙන් එහෙම් පිටින්ම නතර වෙලා. ඉතින් මේක මහා අවාසනාවන්ත තත්වයක්. දේශපාලන වශයෙන් මේවා ගනුදෙනු කරගන්න මෙහෙම උත්සාහ කරන නම් මේක අවසානයේ රට හැටියට කොහෙටද යන්නේ කියන එක පිළිබඳව අපි බැලිය යුතුයි. අනික් පැත්තෙන් ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා මේ පල්ලේ වල ඉඩම් අත්පත් කර ගැනීම. අපි මේකදී අක්කර 3ක් අත්පත් කරගන්න ගියා පොලිසිය හදන්න. හැබැයි පොලිසිය හදන්න ගියපු අක්කර 3 අද වෙනකොට හෙක්ටයාර 8ක ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගන්න යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. හෙක්ටයාර 8ක විතර කියන්නේ විශාල පෞල් ප්‍රමාණයක්. අදටත් කෘෂිකාර්මන්තය කරන ඉඩම් ඒ වගේ එච්චර විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන කරන සැලැස්මක් අදටත් නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා එහෙම සංවර්ධන සැලැස්මක් නැතුව මේ ඉඩම් ටික අත්පත් කර ගැනීම මං හිතන්නේ ඒකෙන් ජීවත් වෙන ඒකෙන් මුදල් උපයන සියලු දෙනාට කරන බරපතල අසාධාරණයක් ඒක රජයේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ගැනීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපිට සැලස්මක් නැතුව ඒවා බොහොම අවශ්‍ය කරුණු කාරණා වෙන යොදවන්න අපිට එහෙම අවශ්‍යතාවයක් නැතුව ඒ ඉඩම් ප්‍රමාණය ගන්නවා නම් ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න
කියලා ඔබතුමාට තව විලාඩියක් තියෙනවා.
ඒ වගේම තමයි අපේ පළාත් පාලන අමාත්‍යාංශයේ මම හිතන්නේ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාට අපි එක යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. අද අපි මේ පළාත් පාලන ක්‍රමය පළාත් සභා ක්‍රමය මැතිවරණයේ හැටියට අපි ඒ පනත සංශෝධනය කරන්න අපි අතිශ්‍යුවා. හැබැයි අපි අතිශ්‍යුවාට අපේ වැරැද්දක් තියෙනවා අපි නිවැරදි කරගත යුතුයි. අද මේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණයත් එක්ක බැලුවම පළාත් සභා සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙන්නේ. මෙච්චර විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් එක්ක මේක කරන්න බෑ. ඒ නිසා ගරු අමාත්‍යතුමනේ මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකගතවෙදී බොහෝ විට කොට්ටාස ඒ තියෙන දෙකක් එකතු කළා හරි කමන්නේ. මේ 7800 8000කට කිට්ටු වෙච්ච මන්ත්‍රීවරු ප්‍රමාණය පුළුවන් නම් ඔබතුමා භාගයකට අඩු කරන්න උත්සාහ කරන්න. එහෙම කරොත් අඩුම ගානේ පළාත් පාලන ආයතන ටික හරියාකාරව දුවා ගන්න පුළුවන්කම ලැබෙයි. අනික් පැත්තෙන් නිලධාරීන් හැටියට හරියට වැඩ කරන නිලධාරීන් විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන් ඒ හරියට වැඩ කරන නිලධාරීන් නැගීමේ වැඩ පිළිවෙලක් ඔබතුමා හදන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. අපි එකපාරක් එක්සත් ජාතික පක්ෂ අපේ පක්ෂ සියල්ල නියෝජනය කරන කණ්ඩේ ප්‍රාදේශීය ලේකම්තුමී පිළිබඳව අපි ප්‍රශ්නයක් ඔබතුමාට ඉදිරිපත් කළා. ඒකදී විහාරස්ථානතුළු සියලු පූජකවරු සියලු දෙනා ඉදිරිපත් කළා. හැබැයි ගරු අමාත්‍යතුමනි ඔබතුමාට ප්‍රාදේශීය ලේකම්තුමා වෙන මොනවත් ඔබතුමාට කරගන්න බැරි වුණා. ඒකේ අවසානයේ ග්‍රාම නිලධාරී අපි මාරු කරලා ග්‍රාම නිලධාරී යතෙන්ට පත් වුණාට පස්සේ ඒ ඉඩම් පිළිබඳ අධ්‍යක්ෂ ප්‍රශ්න සම්පූර්ණයෙන් අපිට විසඳ ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඒ වගේ නිලධාරී නගේ කිරීමේට යම් වැඩපිළිවෙලක් අපි සකස් කරොත් මං හිතනවා ගරු අමාත්‍යතුමනි ඒක තමයි අපි කළ යුතුව තියෙන්නේ. මොකද ප්‍රාදේශීය ලේකම් ඉඳලා සම්පූර්ණයෙන් එතන ඉඩම් වල ඇතිවෙච්ච ප්‍රශ්න පිළිබඳව අපි කතා කරොත් බොහෝ විට ජාතිවාදී අදහස් ඉදිරිපත් කරා කියලා කියන්න පුළුවන්. හැබැයි ඇතිවෙච්ච ප්‍රශ්න පිළිබඳව ඔබතුමා දන්නවා. ඒ නිසා ඒ ප්‍රාදේශීය ලේකම් මේ වගේ කණ්ඩායම් වෙනුවෙන් අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙච්ච අවස්ථාවක් තියෙනවා. අපි ලේකම්වරු ගාවට ගියා, එක්සත් ජාතික පක්ෂයේ ආශ්‍රය සංවිධායකයා ගියා, අපි ගියා, පූජක පක්ෂය ගියා, අනිකුත් පූජකවරු ගියා. හැබැයි කවුරු ගිහිල්ලවත් අමාත්‍යවරයා හැටියට ඔබතුමාටවත් කාටවත් මේ වැඩේ කරගන්න බැරි වුණා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා. අද දින විශේෂ අමාත්‍යාංශ දෙකක් පිළිබඳව විවාදයට ගන්න වෙලාවේ අදහස් දැක්වෙන අවස්ථාව ලබා දීම, අභ්‍යන්තර හා සුදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ වගේ මහනගර හා බස්නාහිර සම්බන්ධන අමාත්‍යාංශයේ මම මේකෙන් විශේෂයෙන්ම මුලින්ම අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පිළිබඳව මමත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විදියට මම විශ්වාස කරනවා අද වෙනකොට මේ රටේ සමස්ත පළාත් පාලන ආයතන වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටට අවශ්‍ය විදියට නෙමෙයි. ඒ බලාපොරොත්තු වෙච්ච අරමුණ කරා මේ පළාත් පාලන ආයතන යන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා නැහැ. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. ඒකේ විශේෂ කාරණාව තමයි පළාත් පාලන ආයතනවල මේ පත් වෙලා ඉන්න මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල සභාපතිවරු වැඩ කරන්න ඕන කොහොමද, වැඩ කරන්න ඕන ආකාරය, වැඩ කරන්න ඕන අවශ්‍ය නීතිමය වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න අමාත්‍යංශයෙන් කටයුතු කළා නැහැ පහුගිය කාල සීමා තුළ. ඒක ලොකු හානියක් වෙලා තියෙනවා. මම දැක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් ඒ ගැන අදහස් දැක්වුවා. විශේෂයෙන්ම කාන්තා නියෝජනය බලාපොරොත්තු වෙච්ච ආකාරයට පත් කරගන්න යම් තාක් දුරට පුළුවන් වුණත් කාන්තා මන්ත්‍රීවරුන්ගේ වගකීම් මොකක්ද කියන එක පළාත් පාලන ආයතනයක් තුළ ක්‍රියාත්මක කරන දැන් වසරක් ගෙවිලත් ඒ අවශ්‍ය වටපිටාවක් නිර්මාණය නොවීම පිළිබඳව මමත් අස්තුට පළ කරනවා. මොකද හේතුව මේ රටේ සංවේදීම දේශපාලන අධිකාරියත් එක්ක ජනතාව ගැටෙන ආයතනයේ පළාත් පාලන ආයතනය. මේ පළාත් පාලන ආයතනය තුළින් තමයි මේ රටේ දේශපාලන අධිකාරිය තුළ මොකද දේශපාලන චරිත නිර්මාණය වෙන්නේ. ඒ වගේම රටේ සාමාන්‍ය පුරවැසියාට වැඩක් කරන්න පුළුවන්. අර කතාවක් කියනවා දරුවෙක් ඉපදෙන තැන ඉඳලා මී යන තැන දක්වා සෑම කාර්යභාරයකටම නැත්නම් සෑම අවස්ථාවකටම මේ පළාත් පාලන ආයතනයේ සහයෝගය අවශ්‍ය වෙනවා කියලා. ඒ නමුත් අද වෙනකොට සමහර තැන්වල පළාත් පාලන ආයතන තන්නිකර දේශපාලනික සාකා සංවිධාන බවට පත් වෙලා තියෙන පළාත් පාලන ආයතන, සමහර පළාත් පාලන ආයතන තමන්ගේ විෂයපතේ පිළිබඳව අවබෝධයක් නැතුව කටයුතු කරන තැන් තියෙනවා. සමහර පළාත් පාලන ආයතන අපි දකිනවා තමන්ගේ තියෙන අධිකාරී බලය පාවිච්චි කරලා එක එක විවිධාකාරයේ රාජ්‍ය විරෝධී ක්‍රියාවල නැත්නම් මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් ඌරා කරන තැන් බවට පත් වෙලා තියෙනවා. සර් මම හිතන මේකට විකල්ප හොයන්න ඕන වෙලාවක්. මෙරටේ පළාත් පාලන ආයතන ක්‍රියාවලිය යාවත්කාලීන කරන්න ඕන. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයක් ඉදිරියට අරගෙන යන්න නම් අතුරු ව්‍යවස්ථා ටික හොඳ ශක්තිමත්ව හදාගෙන තියෙනවා. අද මේ රටේ පළාත් පාලන ආයතන ගත්තොත් 90%ක අතුරු ව්‍යවස්ථා හරියට සම්පාදනය වෙලා ඒවා යාවත්කාලීන වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන තව කාරණාවක් තමයි පළාත් පාලන ආයතන සහ පළාත් සභා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එක්ක තමයි අපි දැක්කේ පහුගිය කාලෙම ඉස්සරහට යනවා. පළාත් සභා ඒ සම්බන්ධයෙන් නැති තැන අද හුදකලා වෙච්ච ආයතනයක් විදිහට පළාත් පාලන ආයතන හිතුමතේ වැඩ කරනවා. තමන්ගේ දේශපාලන අධිකාරී බලය පාවිච්චි කළවිල්ලා ඒ ආයතනයේ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න ඕන සහයෝගයේ ශක්තිය හයිය ලබා දීමට කටයුතු කරන්නේ. සකරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ වෙලාව විශේෂයෙන් සිහිපත් කරනවා පළාත් පාලන ආයතන ගැන කතා කරන වෙලාවේ පහුගිය මැතිවරණයට පෙර අපි මේ උත්තරීතර සභාව එකතු වෙලා කාන්තා නියෝජනයේ 125ක් අරගෙන එමු. ඒකම දේශපාලන ભેදයකින් තොරව පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි සියලු දෙනා එකතු වෙලාගෙන අපි යෝජනාවක්. ඒ යෝජනාව තුලින් අද මේ රටේ කාන්තාවන් වැඩි පිරිසකට අඩුම තරමේ පළාත් පාලන ආයතන වලට එන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා ඒ තුලින් තරුණ නියෝජනයට ඉඩක් නැහැ මේක කියලා. එතුමා කිව්වා 130ක් තිබිච්ච තරුණ නියෝජනය කියලා. මම හිතන්නේ එතුමා නිවැරදි වෙන්න ඕනේ 100 තියන්නේ 140ක තරුණ නියෝජනයේ අවස්ථාවක් තිබුණා. ඒ තුලින් ඉඩක් හම්බුනේ නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. එතුමාගේ නොදුනුවත්කම හින්දා මේ ප්‍රකාශය කරේ. මේ කාන්තාවන්ගේ ප්‍රතිශතය 125ක් ගෙනාවට තරුණ නියෝජනය අනිවාර්ය නොකරාට ඕන දේශපාලන පක්ෂයට තරුණ නියෝජනය අවශ්‍ය ප්‍රමාණයක් දාන්න පුළුවන්. 100%ක් තරුණයෝ දාන්න පුළුවන්. ඒ නිසා දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීත්වය දේශපාලන පක්ෂයේ ක්‍රියා කරන ආකාරයත් එක්ක තමයි තරුණ නියෝජනයේ කොප්පන් ප්‍රමාණයක් ගන්නවද නැද්ද කියලා තීන්දුව කරේ. අපි විශ්වාස කරනවා එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ඊට වැඩි එහා වෙන විකල්ප වලට අපිට යන්න වෙනවා. මේ තරුණ නියෝජනය ගන්න එක දේශපාලන පක්ෂයේ තීන්දුවක් වුණාට පළාත් පාලන ආයතන වලට පත් කරන මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ඔහුගේ වැඩසටහන මොන විදියට වෙන්න ඕනද, පළාත් පාලන මන්ත්‍රීවරයාට තියෙන කාර්යභාරය මොකක්ද කියන එක හඳුන්වලා දෙන්න ඕන. ඔහු හුදු මලගෙදරක යන නැත්නම් ගමේ නිකන් අර සාම්ප්‍රදායික දේශපාලනය කරන මන්ත්‍රීවරයෙක් බවට පත් නොකර ඔහුට වගකීමක් දීලා ඔවුන්ට ප්‍රතිපාදන යම් ප්‍රමාණයක් මේ රටේ අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විමධ්‍යකද වෙන් වෙනවා වගේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු පළාත් උපමාන අරමුදලින් වෙන් වෙනවා වගේ අඩුමතරමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට වසරට යම් මුදල් ප්‍රමාණයක් වෙන් වෙනවා නම් ඔහුට පුළුවන් භෞතික සංවර්ධනේ නැත්නම් ගමේ යම් කිසි ස්වේච්ඡා සංවිධානයක හරි යමක් කරලා ඉවර වෙලා ජනතාවත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න. ඒ නිසා අපි හිතන පළාත් පාලන ආයතනත් එක්ක අද රජයේ තියෙන සම්බන්ධතාවය තීව්‍ර කරන්න ඕන. ඒ වගේම පළාත් පාලන ආයතන වල සමහර සභාපතිවරු දන්නේ නැහැ මේ Tamanṭa පැවිලා තියෙන විෂයපතේ තියෙන ප්‍රමාණය කොච්චරද කියලා. දැන් පහුගිය කාලේ අපි දැක්ක ගම්පෙල්ලියේ වැඩසටහන් වල මාර්ග හදනකොට පළාත් පාලන ආයතනෙ විරුද්ධ වෙනවා. පළාත් පාලන ආයතනයේ වගකීම තියෙන කොතනද? ජනතාවට සේවය කිරීමට එහා ගියපු දේශපාලන බැඳියාවකට උත්සාහ කිරීම තුළ මෙරටේ සංවර්ධනයට බාධා ඇති වෙනවා. මෙරටේ රජයේ ක්‍රියාත්මකගෙන ප්‍රතිපත්තිමය කාරණාවල්දී වෙන වෙන විකල්ප තැන් වලට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා පළාත් පාලන වැඩ කරන සීමාවක් හදන්න. ඒ සීමාව හැම වෙලාවෙම මධ්‍යම රජයේ ගන්නා තීන්දුව తీරණයක බැඳෙන්න ඕන. මධ්‍යම රජයේ රේඛීය අමාත්‍යවරයාට පළාත් පාලන ආයතනත් එක්ක ඍජුව කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා. එහෙම නැති වුණොත් එහෙම හිතන විදිහට නන්නත්තාරේ ගියපු විදිහට වැඩ කරන්න ගත්තොත් එහෙම කරු මේ අමාත්‍යතුමනි, මම හිතන පළාත් පාලන ආයතනෙ මේ රටේ බලාපොරොත්තු වෙච්ච ඒ තැනට අරගෙන යන්න බැරි වෙයි.
ඔබතුමාට තමයි විනාඩියක් තියෙනවා.
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ වෙනකොට අපේ රටේ මහානගර හා බස්නාහිර සමාජන අමාත්‍යාංශයේ හරහා ලොකු වෙනස්කම් ටිකක් නාගරික සමාජන අධිකාරිය හරහා පහුගිය කාල සීමාවල සිදු වෙලා තිබිච්ච වැඩ අනාගෙන තිබිච්ච නිවර්දි ගමනකට යන්න පුළුවන් තැනකට තීන්දු తీරන ගන්න බැරුව හිර වෙලා තිබිච්ච වැඩ අද නියමානුකූල ක්‍රමානුකූල තැනකට අරගෙන යන්න උත්සාහ කරන කරු ඇමතුමා, අපි විශ්වාස කරන මේ රට තව අවුරුදු 25ක් 30ක් ඉස්සරහා බලලා නිර්මාණය වෙන්න ඕන නගර නිර්මාණය, ඒ වගේම ජනතාවට සූරු ලෙස මේ නගර නිර්මාණය වෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාදාමයක් නැගෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දේශපාලනික අවස්ථාව වෙනුවෙන්, දේශපාලනික මතිමතාන්තර වෙනුවෙන්, දේශපාලනඥයන්ගේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන විදිහට ඔබේ එතුමාගේ අමාත්‍යාංශය මේ රට අනාගතයේ දකින්න රටක් විදිහට ඉදිරියට යන්න අවශ්‍ය රටක් විදිහට නිර්මාණය කරන්න යම් කටයුත්තක නියැලෙනවා. ඒ තැන්දී අපිත් තරුණ මන්ත්‍රීවරු ඔබතුමාට දෙන්න පුළුවන් සහයෝගය ශක්තිය දෙනවා. විශේෂම කාරණාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අමාත්‍යාංශ දෙක බැඳිලා
තියෙනවා රටේ ඉදිරි ප්‍රගමනය ගැන වග කියන්න. එනිසා මේ අමාත්‍යංශ දෙක හරිතන නිවරදිව දේශපාලනීකරණය අපි දැක්ක පයිස මුස්තාව ඇමතුමා ඉන්න කාලේ ඔය කොන්ත්‍රාත්කාරයන්ට පාරවල් ටික දෙනවා. කොන්ත්‍රාත්කාරයට ඕන තැන තමයි පාරවල් ටික හදන්නේ. අවශ්‍ය පාර හැදෙන්නේ නැහැ. එහෙම එතනින් ඔබට ගිහිල්ලා රටේ අවස්ථාවෙන් පෙනී හිටින්න ගරු ඇමතුමන්ලා දෙන්නට හැකියාව ශක්තිය ලැබෙන්න කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු කනක හේරත් මන්ත්‍රීතුමා ඔබට පාර විනාඩි 7යි.
ස්තුති සභාපතිතුමනි අද විශේෂයෙන්ම මේ විශේෂ වැදගත් වන අමාත්‍යංශ දෙකක් විවාදයට ගන්න අවස්ථාවේ කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. ඒ වගේම කනගාටු වෙනවා විශේෂයෙන් මේ පළාත් සභා මැතිවරණයක් තියන්න නැතුව අද වෙනකොට අපේ පළාතේ අවුරුද්දයි මාස 6යි හරියටම දවසක් තමයි මේ පළාත් සභා මැතිවරණයක් තියන්න නැතුව. ඉතින් අපි කනගාටු වෙන්නේ ඇත්තටම එක පැත්තකින් මේ ගමේ ඉන්න ගමේ ජටිතල පහසුකම් ලබා දෙන්න තියෙන පළාත් පාලන ආයතනය වගේම වැදගත් වෙන්නේ පළාත් සභාව. ඉතින් එහෙම කරලා පළාත් සභාවක් නැති වුණාම මම හිතන්නේ බොහෝ සංවර්ධන කටයුතු අඩපණ වෙනවා, නැවතිනවා. විශේෂයෙන්ම මම දැක්කා පසුගිය දිනවල මුද්‍රිත මාධ්‍ය තියෙනවා මිලියන 2000ක් පමණ ඉතුරු වුණා මේ පළාත් සභාව විසුරා හැරියට පස්සේ කියලා. ඒ ඉතුරුනා නැමේ ඒ ඉතුරුන මුදලෙන් වෙන්නේ අවසානයේ ජනතාවට යම්කිසි පහසුකමක් ලබා දීම නැති වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා මේ පළාත් සභා මැතිවරණය තියන්න නැතුව මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඉතින් රජයට විශේෂයෙන් ඉල්ලීම කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවට සීමා වෙන්න බෑ. ඒක පළාත් සභාවටත් අවශ්‍යතාවය තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේක මේ ඇත්තටම 13 වෙනි සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය ඇයි මේ රටට ගෙනාවේ කියන එක අපිට අද වැදගත් වෙනවා. උතුර සහ නැගෙනහිර විශේෂයෙන්ම එදා ඒ ඉල්ලීම කරපු කණ්ඩායම අද මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කිසි කෙනෙක් මැතිවරණය නැහැ කියලා කියන්නේ නැහැ. අපිට මැතිවරණයක් අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. සැබෑ ජනතාවගේ අදහස නැමේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා උතුර සහ නැගෙනහිර ජනතාව ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි කනගාටු වෙනවා මේ පළාත් සභා ක්‍රමය ගේනාවේ මොකටද ඒ ක්‍රමය ගේන්න කටයුතු කරපු කණ්ඩායමවත් අද සැබෑ ජනතාවගේ ඒ අදහස් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැති එක ගැන. ඉතින් ඒ නිසා ඒ පළාත් සභා ක්‍රමය අද එහෙම නැත්තම් කියන්න ඕනේ පළාත් සභාව අර එක කාලයක් තියෙන සමහරක් අය කියනවා ඒක සුදු අලියෙක් කියලා. එහෙමනම් පළාත් සභාව නතර කරලා දාලා ඒ අමාත්‍යංශයත් ඒ සියල්ලක්ම මධ්‍යම රජයත් එක්ක සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. එතකොට අපිට කතා කරන්න පුළුවන් විධායක අගමැති කෙනෙක් ගැන. එතකොට අපිට කතා කරන්න පුළුවන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එකක් ගැන. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ඉල්ලීම කරන්නේ පළාත් සභා මැතිවරණයක් කඩිනමින් ලබා දෙන්න ඒ ජනතාවගේ අයිතියක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියන එක ප්‍රකාශ කරනවා. ඊළඟට මේ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මා බලාපොරොත්තු වෙනවා දැන් මේ ගොඩක් දිනක් කතා කරන දෙයක් තමයි LRTA ගැන සැහැල්ලු දුම්රිය ගැන. ඉතින් මම දකිනවා මේක ඇත්තටම නවීන තාක්ෂණයත් සමග යන වැඩපිළිවෙල. ඉතාමත් වැදගත් අද නගරයන් සංවර්ධනය කරනකොට ඒ සැලසුමක් ඇතුව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. එදා පසුගිය රජයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල අද ඒක දිගටම ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. නමුත් මේ LRT සැහැල්ලු දුම්රිය අපිට ඇත්තටම එතරම් ලොකු මුදලක් බිලියන 1.8ක ඩොලර් බිලියන 1.8ක් එමත් නැත්නම් රුපියල් බිලියන 360ක් එමත් නැත්නම් මිලියන 360,000ක් මිලියන 360,000ක් වියදම් කරලා මේ බත්තර මුල්ල දක්වා කොළඹ සිට බත්තර මුල්ල දක්වා මේ LRT එක එමත් නැත්නම් සැහැල්ලු දුම්රිය ගෙන යාම තුලින් අපේ රටේ ණය කොයිතරම් ප්‍රමාණයකින් වැඩි වෙනවද? මිලියන 360,000ක් කියන්නේ එක පුද්ගලයෙක් අද ඉපදින පුද්ගල දරුවෙක්ට පවා එක පුද්ගලයෙක්ට රුපියල් 18,000කින් ණය වෙනවා. මේ රටට ණය වෙනවා. ඒක තමයි ඇත්ත தত্ত্বය. ඉතින් මේකේ අවශ්‍යතාවය මොකද්ද කියලා හඳුනාගෙන මේක ලක්ෂයක් පමණක් ඉන්න ජනතාවක ලක්ෂයක් එහෙමත් නැත්නම් ලක්ෂ 5ක පමණ ජනතාවට භාවිතා කිරීම සඳහා මෙවැනි ආකාරයේ අපි තවත් අපේ ආර්ථිකය ණයවලට වැඩි කරන එක ක්‍රියාත්මක කිරීම වැදගත්ද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒක තමයි ඇත්ත தত্ত্বය. ඉතින් මේ අද ඔබතුමා දන්නවා ඇති
දෙදස් පහළවේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ දෙමට ගොඩ ඉඳලා බත්තර මුල්ලට CCB එකෙන් ශක්තිතාව වාර්තාවක් හදලා තියෙනවා. ඉතින් මේ වාර්තාවේ අනුව මම හිතන්නේ වැඩිම ඒක මම හිතන්නේ හයක් වමන යෝජනා හයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනා හයෙන් වැඩිම එක තියෙන්නේ මිලියන 6989යි. මේ ලංකාවේ දේශීය ඉංජිනේරු ලංකාවේ අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න ඉංජිනේරුවන්ගේ ඒ යෝජනාව ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක කරන්න තියෙන හැකියාවක් තියෙනවා. මම දන්නේ ඇයි ඔබතුමා ඉංජිනේරුවෙක් කැටියට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නැත්තේ? මේකට වඩා LRT එක ඒක සංකීර්ණ වැඩසටහනක් වෙන්න පුළුවන්. නමුත් මේකට තවත් නවීන තාක්ෂණ ගෙනල්ලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද එක පැත්තකින් අපි විදුලිය නැහැ කියලා අඬනවා. අද අපිට ලයිට් දෙකක් දාගෙන ගෙදර ඉන්න කියලා කියනවා. අද පැය 4ක් විදුලිය කපනවා. එහෙම වෙලා කොහොමද මේ සැහැල්ලු දුම්රියක් දුවන්න තවත් විදුලිය උත්පාදනය කරන්නේ? අද අපේ රටේ අවශ්‍යතාවයට විදුලි උත්පාදනය කරන්න බැරුව ඉන්න අවස්ථාවක කොහොමද තවත් මේ
ඔබතුමාට විනාඩියක් තියෙනවා.
විනාඩියක්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ හොයලා බලන්න ඕනි. මීට වඩා මේ මුදල විදුලි උත්පාදනය කරන්න පුළුවන්. අපේ විදුලි උත්පාදනය කරන්න සඳහා මේ මුදල් යොදවන්න හැකියාවක් තියෙනවා ඇමතිවරයා. ඒ නිසා අපි එක පැත්තකින් කියනවා මේක අර වරාය වගේ දෙගුණයක් යන මුදලක්. වරාය වගේ දෙගුණයක් වියදම් කරලා අවසානයේ වරාය විකුණුවා වගේ ගුවන් තොටුපළ විකුණුවා වගේ ඇයි මේක පෞද්ගලීකරණය කරන්නේ නැත්තේ? මොකද මේකට පෞද්ගලීකරණය කරන්න කවුරුත් එන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඒ නිසා මේ වැඩසටහන තුලින් අපේ ජනතාව තව තවත් ණයකාරයෝ බවට පත් කරනවා පමණයි. එහෙම නැත්නම් මේකේ සාර්ථකත්වයක් නම් පෙවෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නේත් නැහැ. ඒක නිසා මා මේ පිළිබඳව කතා කරන්නේ විශේෂයෙන්ම ඒ සියලු දෙනාම දේශපාලඥ හැටියට අපි අවධානය යොමු කරන්න ඕනේ. මේක නැත්තම් ආරම්භ කරාට පස්සේ ඒ ඔක්කොම ඉවරුණාට පස්සේ අපිට පසුතැවිලි වෙන්න වෙනවා. ඒ නිසා එසේ ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම ඔබතුමා අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා වියදම් කරේ නැහැ කියලා. නමුත් අපිට පෙනෙන්නේ ඔබතුමා ඊට වඩා තුන් ගුණයකින් වියදම් කරනවා වෙන්න පුළුවන්. ඒ වියදම් කරාට අපිට දැනෙන ඒ පෙනෙන සංවර්ධනයක් මෙර රට ගෙනෙන්න ඒ හැකියාව ලැබුණ නැහැ. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අනුකරණය කිරීම ඒක වැදගත්. එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වැදගත්. නමුත් ඒ වගේම අපේ රටේ ණය වෙන්නේ නැතුව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් මානවති.
බොහොම ස්තුතියි ඔනරබල් විජේ කලා මහේශ්වරන්. You have 7 minutes.
Okay. சபைக்கு தலைமை தாங்கும் பிரதி சபாநாயகர் அவர்களே, இன்று உள்நாட்டு மற்றும் மாகாண சபைகள் உள்ளூராட்சி அமைச்சின் மீதான குழுநிலை விவாதத்தில் பேசுவதற்கு எனக்கு சந்தர்ப்பம் தந்தமைக்கு நன்றியை கூறிக்கொள்ள விரும்புகின்றேன். இன்று எங்களுடைய இந்த உள்நாட்டு அலுவல்கள் அமைச்சின் ஊடாக யாழ்ப்பாணம் கிளிநொச்சி மாவட்டத்திலே நிலமரவ புரோகிராம் ஊடாக பிரதேச செயலகங்கள் செயலகங்களிலே நடமாடும் சேவைகள் நடாத்தப்பட்டு கடந்த வருடம் வந்தது. அந்த நடாத்தப்பட்ட எங்களுடைய நடமாடும் சேவையின் ஊடாக கௌரவ அமைச்சர் வஜ்ராபிவர்த்தன அவர்கள், அதே போல கௌரவ ராஜாங்க அமைச்சர் JC அளவத்த அவர்கள், அதே போல உள்நாட்டல்வர்கள் அமைச்சின் செயலாளர்கள், அதிகாரிகள், ஏனி அமைச்சினுடைய அதிகாரிகள் நேரடியாக எங்களுடைய யாழ்ப்பாண மாவட்டத்திலே தங்கியிருந்து கிளிநொச்சி மாவட்டத்திலும் தங்கியிருந்து நடமாடும் சேவைகளை வேறொரு காலங்களிலும் இல்லாத வகையில் கடந்த கால அரசாங்கம் இப்படியான சேவைகளை செய்யவில்லை. நடமாடும் சேவை என்றாலே எங்களுக்கு என்னென்று தெரியாத அளவுக்கு கடந்த காலங்களில் இருந்திருக்கின்றோம். ஆனால் இந்த நல்லாட்சி அரசாங்கத்தின் ஊடாக இவர்கள் ஒவ்வொரு பிரதேச செயலகமும் ஊடாக தொடர்ந்து எங்களுடைய 19 பிரதேச செயலகத்துக்கும் நடமாடும் சேவையை நடாத்தினார்கள். அந்த நடமாடும் சேவையின் ஊடாக எங்களுடைய 30 வருட யுத்தத்துக்கு முகம் கொடுத்த மக்கள் அதிலிருந்து பல பயன்களை பெற்றிருக்கின்றார்கள். அந்த பயன்களில் இருந்து அதாவது அடையாள அட்டை வழங்குதல், அதே போல திருமண சான்றிதழ் வழங்குதல், அதே போல தேசிய அடையாள அட்டை, திருமண சான்றிதழ், பிறப்பத்தாட்சி பத்திரங்கள், அதே போல வாகன சாரதி பத்திரம், மூக்கு கண்ணாடிகள், வாழ்வாதாரங்கள் பலவற்றை இந்த உள்நாட்டு அலுவல்கள் அமைச்சின் ஊடாக நேரடியாக எங்களுடைய யாழ்ப்பாணம் கிளிநொச்சி முல்லைத்தீவு வவுனியா மன்னர் ஆகிய மாவட்டங்களுக்கு நேரடியாக சென்று நாங்கள் அதிலே பெரிய நிறைவை கண்டிருக்கின்றோம். அந்த நடமாடும் சேவை இந்த வருடமும் தொடர வேண்டும் என்று இந்த இடத்தில் எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களிடம் நான் ஒரு வேண்டுகோளை மக்கள் சார்பில் எங்களுடைய வடமாகாண மக்கள் சார்பிலே ஒரு வேண்டுகோளை விடுக்கின்றேன். அத்தோடு எங்களுக்கு நான் நினைக்கிறேன் கிட்டத்தட்ட 5 வருடம் எதிர்கட்சியில் இருந்த போதும் எங்களுடைய குரல்கள் பாராளுமன்றத்துக்குள்ளும் பாராளுமன்றத்துக்கு வெளியிலும் எங்களுடைய தென்மராட்சி பிரதேச செயலகத்தை இரண்டாக பிரிக்க வேண்டும் என்று பல தடவைகள் கூறியிருந்தோம். அதற்கு பின்னர் இன்று நாங்கள் 5 வருடமாக எங்களுடைய நல்லாட்சி அரசாங்கத்தின் ஊடாகவும் ஐக்கிய தேசிய முன்னணி அரசாங்கத்தின் ஊடாகவும் கிட்டத்தட்ட 5 வருடங்கள் ஆகின்றன இந்த எங்களுடைய தென்மராட்சி பிரதேச செயலகத்தை எங்களுடைய கௌரவ அமைச்சர் அவர்கள் நான் நினைக்கின்றேன் எங்களுக்கு கடந்த வருடம் ஆகஸ்ட் மாதத்திலே எங்களுடைய யாழ்ப்பாண மாவட்டத்திலே வந்திருந்த வேலைகளில் தென்மராட்சி பிரதேச செயலர் நடமாடும் சேவையிலே அடுத்த 2 கிழமைக்குள் இந்த தென்மராட்சி பிரதேச செயலகம் 2 பிரித்து கொடிகாமம் பிரதேச செயலகமும் தென்மராட்சி பிரதேச செயலகமாக தருவதாக கூறியிருந்தார். ஆனால் இன்று இன்னுமே இந்த எங்களுடைய தென்மராட்சி பிரதேச செயலகம் தரம் பிரிக்கப்படவில்லை. ஆனால் இந்த தென்மராட்சி பிரதேச செயலகம் தரம் பிரிப்பதற்காக எங்களுடைய வடக்கு பாராளுமன்ற உறுப்பினர்கள் பலரும் குரல் கொடுத்திருக்கின்றார்கள். எந்த விதமான எதிர்ப்பும் இல்லாத வேளைகளில் இதை தர முயற்சி தரவில்லை. எங்களுக்கு அது ஒரு பெரிய ஒரு கவலைக்குரிய விடயமாக இருக்கின்றது. ஏனென்று சொன்னால் 10 வருடமாக கடந்த 5 வருடம் எதிர்க்கட்சியிலும் தற்பொழுது 5 வருடம் ஆளுங்கட்சியிலும் இருந்து நாங்கள் குரல்களை பாராளுமன்றத்துக்குள்ளும் வெளியிலும் கொடுக்கின்ற வேளைகளில் இது செவிமடைக்காத போல்தான் எங்களுக்கு காணப்படுகின்றது. ஏனென்று சொன்னால் நேரடியாக நான் இதற்காக அவருடைய கௌரவ அமைச்சருடைய அமைச்சுக்கும் சென்று நேரடியாக அந்த கடிதத்தை எழுத்து மூலமான கடிதத்தை வழங்கியும் அவர் இதை தர முயற்சி தருவதாக கூறி இன்னும் தரமுயர்த்தப்படவில்லை. அதற்கு பின்னர் இன்னும் ஒரு வேண்டுகோளை இந்த இடத்திலே நான் இந்த உயர்ந்த பாராளுமன்றத்திலே விடுக்கின்றேன். இதேபோல் கோப்பையையும் அச்சுவேலியும் 2 தரம் பிரிக்கப்பட வேண்டும். எங்களுடைய பிரதேச செயலகம் இதை தரம் பிரிப்பதன் ஊடாக பிரித்து கொடுப்பதன் ஊடாக எங்களுக்கு அந்த மாவட்டத்துக்குள்ளே வளங்கள் வருகின்றன. வேலை அதாவது வெற்றிடங்களை நிரப்பக்கூடியதாக இருக்கின்றது. வரவு செலவு திட்டத்திலே நிதிகளை ஒதுக்கி எங்களுடைய மாவட்டங்களை அபிவிருத்தி செய்யக்கூடியதாக இருக்கின்றது. அதே போல் எங்களுடைய பிரதேச செயலகங்களில் இருக்கின்ற செயலாளர்கள் கடந்த காலங்களில் வெளிநாடுகளுக்கு செல்வதற்கு சரியான ஒரு பயிற்சிகள் வழங்கப்படவில்லை. கடந்த காலங்களில் சென்றிருக்கின்றார்கள் வேறு மாகாணங்களில் இருந்து வேறு மாவட்டங்களிலிருந்து. எங்களுடைய வடக்கு மாகாணம் கிழக்கு மாகாணத்தில் இருக்கின்ற பிரதேச செயலாளர்களை கட்டாயம் வெளிநாடுகளுக்கு 1 பயிற்சிக்கோ இல்லை 2 பயிற்சிக்கோ அவர்களை அனுப்ப வேண்டும் என்றும் இந்த இடத்திலே கூறிக்கொள்கிறேன். அத்தோடு எங்களுடைய இந்த யாழ்ப்பாண மாவட்டத்திலே நிறைய திணைக்களங்கள் அலுவலகங்கள் திறந்திருக்கின்ற காரணத்தினால் இடப்பற்றாக்குறை இருக்கின்றன, கட்டிடங்கள் பற்றாக்குறை இருக்கின்றன. ஆகையால் எங்களுடைய யாழ்ப்பாண கச்சேரிக்கு 1 5-மாடி கட்டிடத்தை வழங்குவதன் ஊடாக நிறைய பிரச்சனைகளை இலகுவாக தீர்க்கக்கூடியதாக இருக்கின்றது. அத்தோடு எங்களுடைய இந்த யாழ்ப்பாண மாவட்டத்திலே குடிவரவு குடியகழ்வு கடவுச்சீட்டு திணைக்களம் ஒன்றை ஆரம்பிக்க வேண்டும். ஏன்னு சொன்னால் இந்த பாஸ்போர்ட்டை எடுப்பதற்காக வடக்கு மாகாணத்திலிருந்து கொழும்புக்கு வருகின்றார்கள், வவுனியாவுக்கு வருகின்றார்கள். அவர்களுடைய போக்குவரத்து பிரச்சனைகளையும் குறைத்து நிதி பிரச்சனைகளையும் குறைத்து விட்டு குறைப்பதற்கு இலகுவாக இருக்கும். அங்கே அதை நீங்கள் அந்த அலுவலகத்தை திறப்பதன் ஊடாக பல எங்களுடைய மக்களும் இலகுவாக அதை பெறக்கூடியதாக இருக்கின்றது. அத்தோடு எங்களுடைய பிரதேச செயலகங்களில் இருக்கின்ற கிராம சேவர்களுக்கு தனியான கட்டிடங்களை அமைத்து கொடுக்கப்பட வேண்டும். ஏனென்று சொன்னால் கட்டிடம் இல்லாது தனியார் அலுவலகங்களில்தான் அவர்கள் தங்களுடைய வேலைகளை செய்து வருகின்றார்கள். அத்தோடு எங்களுடைய பிரதேச செயலகங்களுக்கு நடமாடும் சேவை நடத்துகின்ற வேலைகளில் கௌரவ அமைச்சர் அவர்கள் அதே போல எங்களுடைய ராஜாங்க அமைச்சர் ஜே சி அளவத்தை அவர்களும் நேரடியாக வந்து பார்த்திருக்கின்றார்கள். தளவாட பற்றாக்குறை இருக்கின்றன, கட்டிடங்கள் சில கன்ஃபரன்ஸ் கோள்கள் பற்றாக்குறையாக இருக்கின்றன, கணனி பற்றாக்குறையாக இருக்கின்றன. 15 பிரதேச செயலகத்துக்கு 40 கணனியை வழங்கி எப்படி நாங்கள் அதன் ஊடாக எங்களுடைய வேலை திட்டங்களை செய்யக்கூடியதாயிருக்கும் என்றாலும் 40 கணனிகளை வழங்கி இருக்கின்ற அந்த இடத்திலே அவருக்கு நான் இந்த இடத்திலே நன்றியை கூறிக்கொள்ள விரும்புகின்றேன். கூடுதலான கணனிகளை வழங்க வேண்டும். அதேபோல் எங்களுடைய மல்டிமீடியா ப்ரொஜெக்ட் இல்லை. ஏன்னு சொன்னால் மாதாந்தம் நாங்கள் அங்கே டிசிபி மீட்டிங்களை வைக்கின்ற வேலைகளில் அதாவது எங்களுக்கு சரியான வளங்கள் அங்கே பெற்றாக்குறையாக இருக்கின்றன. 30 யுத்தத்துக்கு முகம் கொடுத்த இந்த வடக்கு கிழக்கு மாகாணங்களை ஏனைய மாகாணங்களோடு ஒப்பிடாது விசேட கவனம் செலுத்தி அவர்களுக்காக விசேட வளங்களை பெற்றுக் கொடுக்க
வேண்டும்.
அதற்கு பின்னர் எங்களுடைய வடக்கு கிழக்கு மாகாணத்திலே நிறைய வெற்றிடங்கள் இருக்கின்றன. அந்த வெற்றிடங்களை தெற்கில் இருந்து கடந்த கால அரசாங்கம் முழுமையாக இளைஞர் ஜுவதிகளை வடக்கு கிழக்கு கொண்டு வந்து அந்த வெற்றிடங்களை நிரப்பி இருக்கின்றன. ஆகையால் அந்த வெற்றிடங்களை நாங்கள் இப்ப தற்பொழுது இருக்கின்ற வெற்றிடங்களை எங்களுடைய அங்க படித்த இளைஞர் ஜுவதிகள் இருக்கின்றார்கள் அவர்களுக்கு அந்த வெற்றிடங்களை நிரப்ப வேண்டும். ஏனென்று சொன்னால் இன்றும் நாங்கள் வீதியிலே அந்த வேலையில்லா பிரச்சனைக்கு முகம் கொடுக்க வேண்டிய ஒரு நிலை காணப்படுகின்றது. இதை இந்த இல்லாது போக்குவதற்கு இந்த வெற்றிடங்களை நிரப்புவதன் ஊடாக இலகுவாக எங்களுடைய இளைஞர் யுவதிகள் வேலை வாய்ப்பை பெற முடியும். அத்தோடு எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களுக்கும், அதே போல ஜேசி அளவத்த ராஜாங்க அமைச்சர் அவர்களுக்கும், திருமதி அஞ்சானி அளவத்த அவர்களுக்கும், எங்களுடைய உள்நாட்டு அலுவலர்கள் அமைச்சின் செயலாளர்கள் அதிகாரிகள் நேரடியாக எங்களுடைய வடக்கு மாகாணத்திலே வந்து தங்கியிருந்து அவர்கள் எங்களுக்காக இந்த நடமாடும் சேவையை செய்து தந்தமைக்கு இந்த உயர்ந்த சபையிலே நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. ගරු ජනක වක්මුර මැතිතුමා බුදුමාර විනාඩි 7යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම අපේ අභ්‍යන්තර සුදේශ කටයුතු පිළිබඳ අපේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පිළිබඳ අපේ වජිර අභයවර්ධන මැතිතුමාගේ මේ දිනවල ගැටලුවක් වෙලා තියෙන මේ ග්‍රාම නිලධාරීවරුන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරියට තව එයාගේ ඉල්ලීම දිනා ගන්න ඒගොල්ලන්ගේ සේවා ව්‍යවස්ථාව අනුමත කරලා දෙන්න කියලා අර දින 52කට බයිනකොට ඒ ආණ්ඩුවෙන් ඒ කාලේ අපේ සුසිල් ප්‍රේමජයන් තැමැත්තුමා මේක ගෙනාවා. දැන් ඒක අහපව් ගෙන්නලා තියෙනවා. අපේ ඇමැත්තුමාට කියනවා දැන් මේ ග්‍රාම නිලධාරීවරුගේ වැටුප ලිපිකාර සේවයේ කෙනෙක්ගේ වැටුපටත් වඩා අඩු වැටුපක් තියෙන්නේ. ඒ වගේම නිලැඳුම් දීමනාව දීලා තියෙන්නේ 4300යි. සාමාන්‍ය කම්කරුවෙකුට ඊට වඩා නිලැඳුම් දීමනාවක් දෙනවා. ඒ වගේම ඉන්ධන දීමනාව දෙන්නේ රුපියල් 1000යි. ඒගොල්ලෝ 24 පැයෙම සේවයේ ඉන්න අය. ඒක නිසා මේ ගැන හොයලා බලලා එයා ලොකු කාර්යභාරයක් ග්‍රාම නිලධාරීවරේ කරනවා. ඒ ගැන හොයලා බලලා ඔබතුමා සාධනීය පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්. ඒ වගේම මගේ මැතිවරණ කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන කලවාන මැතිවරණ කොට්ටාසේ කෙරෝලක, ඒ කියන්නේ නිවිතිකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අනිත් මායිමේ තමයි තියෙන්නේ. කිලෝමීටර් 40ක් විතර එහා කෙරෝලේ එක්කෙනෙක් එන්න ඕන. ඒ නිසා මම මේට ඉස්සෙල්ල වතාවකට ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා, පුළුවන්කමක් තියෙනවා නම් නගරය ආශ්‍රිතව දැන් මේ හැමතැනම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හදනවා. කොට අර පොතු පිටියටත් එහා එක්කෙනෙක් බස් දෙකක් ඇවිල්ලා ආපහු තව බස් එකක එන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. සම මේ ජනතාවට කාර්යක්ෂ සේවයක් ලබා දෙන්න මේක නගරයේ ආක්ෂිතව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගේන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට ඔබතුමා මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මම ඊට ඉස්සෙල්ලා අයවැය වෙලෙත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා. ඒ වගේම මේ ප්‍රාදේශ සභා ඡන්දේ තියලා අවසන් වෙලා දැන් මේ ප්‍රාදේශ සභාව ගැන ඒ ටිකේ ආණ්ඩුව දින්නා නම් ආණ්ඩුව කියනවා ප්‍රාදේශ සභාව වලින් හොඳට වැඩ කරනවා කියලා. අපි කියනවා මේ ප්‍රාදේශ සභාව වලට වැඩ කරන්න අඩුම ගානේ දඩ මුදල්වත් මේ පළාත් සභාව හරහා හරියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පහුගිය අවුරුද්ද ඇතුළත කිසිම දෙයක් ප්‍රාදේශ සභාවකට දුන්නේ නැහැ. අඩුම ගානේ ට්‍රැක්ටරයක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කාරු කරත් රටේ යහපත සඳහා තමයි ප්‍රාදේශ සභාවත් වැඩ කරන්නේ. ඒක නිසා ඒ අයට වැඩ කරන්න පුළුවන් විදිහට ඒ ආයතනයට අවශ්‍ය කරන උපකරණ ලබලා දෙන්න කියලා ඔබතුමායන් ඉල්ලනවා. එහෙම නැතුනොත් එහෙම ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. එකක් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙච්ච නිසා විශාල මුදලක් අද ඒ මන්ත්‍රීවරුන්ගේ වැටුප් ගෙවන්න වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මේ කාන්තාව වැඩි කරා කියලා කාර්යක්ෂමතාවය වැඩි වුණාද කියලා. මම දොසක් කියන්නේ නැහැ. හැබැයි එහෙම කාන්තාව වැඩි කරපු එක හොඳයි. ඒ අයට පුහුණුවක් ලබලා දීලා මේ කටයුතු කරන්න මීට වඩා කාර්යක්ෂමතාවෙන් වැඩ කරන වැඩපිළිවෙලක් හදලා දෙන්න ඕන. දැන් පළාත් සභාව කල් දැම්මා. ඒ කල් දැම්මෙත් කාන්තා නියෝජනයක් ඕනි කියලා. ඉතින් දැන් අවුරුදු එකහමාරකට වඩා පළාත් සභාව කල් දාලා තිනවා. දැන් අපි බැලුවොත් එහෙමනම් මේ මහ ඇමතිවරයෙක් ඇමති මණ්ඩලයේ මන්ත්‍රීවරු නැතුව දැන් මේ පළාත් සභාව යනවා. ඒකෙන් ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මහජන නියෝජිතයෙක් හිටියොත් ඔහුට වගකීමක් තියෙනවා. අවුරුදු 4න් 5න් ඡන්දකට යන්න ඕනේ. ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුයකම හරියාකාර ඉෂ්ට කරනවා. හැබැයි නිලධාරීන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. නිලධාරීන්ට ඒගොල්ලන්ට වැටුප හම්බෙනවා. ඒ වැටුප හම්බෙනවා, ඒ වරප්‍රසාදය හම්බෙනවා. ඒගොල්ලන්ට ජනතාව ගැනම හොයලා බලලා කටයුතු කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලනවා මෙන්න මේ මැතිවරණ ඉක්මනින් තියන්න ආණ්ඩුව කටයුතු කරන්න කියලා. පරණකමේට මේ මැතිවරණේ තියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගහලා පරණකමයට හර මේ ඡන්ද තියන්න කියලා. මම පළාත් සභාවේ ඉඳලා ආවේ. මම ප්‍රාදේශ සභාවේ හිටියා පළාත් සභාවේ හතර වතාවක් හිටියා. දැන් පාර්ලිමේන්තුවේ දෙවතාවක් ඉන්නවා. ඒ පළාත් සභාවකින් ඉස්සරහට එන්න කෙනෙකුට තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නිසා අපි ඔබතුමයන් ඉල්ලනවා ඔබතුමා මේ ගැන බලලා හිටන් යම් කිසි කටයුත්තක් කරයි කියලා. ඒකම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජෝන් සෙන්රත් ඇමතිතුමා වැඩ පටන් අරගෙන දැන් ගොඩාක් දුරට වැඩ අවසන් කරලා තියෙනවා. ඔබතුමාගෙන් ඉල්ලනවා මුළු දිස්ත්‍රික්කයේම වැඩ කටයුතු රාශියක් කරන තැන ඒක තව බොහොම පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ජනතා අයිතියට පත්කරන්න ඔබතුමා කටයුතු කරන්න කියලා. ඒ වගේම අපේ බස්නාහිර සංවර්ධන ඇමතිතුමා එතුමා වැඩ ගණනාවක් කරනවා. ඒක නะ හොඳයි. හැබැයි ඔබතුමාෙන් මම ඉල්ලනවා මේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ සංස්ථාව සතු ඉඩම් දැන් ගොඩක් විකුණනවා. මම මේ කියන එක තියෙන නාවල කිරිමණ්ඩල මාවතේ තියෙන අක්කර පහක ඉඩමක් දැන් විකුණන්න හදනවා. මේ ඉඩම ලබලා දීලා තියෙන්නේ තම්බිදොරේ යෝගේශ්වරම් යන අයගෙන් පවරාගෙන ඇත්තේ ජල රක්ෂිත ලෙස පවත්වාගෙන යන පදනම් මත මිස සංවර්ධනය කර විකිණීමට නොවේ. සා දැන් මේ ඉඩම් පවරාගෙන ඒවා වෙනත් කාරණයකට පවරගෙන ඒක සංවර්ධනය කරලා විකුණනවා නම් ඒක වැරදි. අපි දන්නවා පාසලක් හදන්න ඉඩමක් ගත්තොත් ඒ පාසල වැහුනොත් ඉඩම එයාට ආපහු හිමි වෙනවා. හැබැයි දැන් මේ ඉඩම් අරගෙන මේ ඉඩම් ආපහු විකුණන්න හදනවා නම් ඒක වැරදි. ඒ නිසා
ඔබතුමාට තව විනාඩියක් තියෙන්නේ.
එහෙමද?
ඔව්.
තව ෆයිල් දෙකක් තියෙනවා අතේ. තව විනාඩියක් දෙන්න. ඒ නිසා මම ඔබතුමයන් ඉල්ලනවා
විනාඩියකින් නවත්තන්න ඔබතුමා කන්නක.
මේ විකුණන්න හදන ඉඩම මේකේ ලොකු වටිනාකමක් තියෙන ඉඩමක්. ඒක නිසා මේවා වෙනත් ක්‍රම වලට යම් යම් පුජ්‍යලෝය ගන්න හදනවා. ඒ නිසා එහෙම වුමනාවක් තියෙනවා නම් විකුණන්න නැතුව රජයේ ප්‍රයෝජනයක් සඳහා මේවා ලබා තියාගන්න කියලා ඉතින් ඔබතුමයන් ඉල්ලනවා. දැනට අක්කර 1000කට වඩා අවශ්‍යයි කියලා තිබ්ලා ඒවෙන් දැන් අක්කර 400ක් විතර තමයි සංස්ථාව මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ කුණු කොල්ලට මේව විකුණන්න නැතුව තක්සේරු කරනවා. ඊට පස්සේ තක්සේරු කරලා විකුණන්නේ අත යටින් ඔබතුමා ගන්නවා කියලා නෙමෙයි මං කියන්නේ. කාරු හරි මේවට මැදිහත් වෙලා ඒවා විකුණනකොට ඒ ගන්න ඒගොල්ලොත් එක්ක අතයට ගනදෙනු වෙලා තමයි මේ කටයුතු කරන්නේ. ඒක නිසා එහෙම කරන්න දෙන්න එපා. මේ කොළඹ අවශ්‍යතාවයකට ගන්න තියෙන රජයට අයිති මේ මිනිස්සු මේක නිකන් දීලා තියෙන්නේ. මේකට වන්දියක්වත් ගෙවලා නැහැ. වන්දියක්වත් ගෙවන්න නැතුව දීපු ඉඩමක්. ඒක විකුණන්න උවමනාවක් නැහැ. මොකද ඔබතුමාලට ඒක දීලා තියෙන. හැබැයි දැන් මේක කියනවා මේ ඉඩම මේ සංස්ථාවට අයිති එකක් නෙමෙයි. මේක විකුණලා මේ සල්ලි භාණ්ඩාගාරයට දානවා කියලා. ඉතින් භාණ්ඩාගාරයට දාන්න ඕනේ නැහැ. ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ හරි ඔබතුමා මේ බස්රාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක් හැටියට මේ ඉඩම් විකිණිල්ල නතර කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්න
අවසන් කරන්න.
තව පුංචි ඉල්ලීමක් කරනවා. ඇමතිතුමා කොළඹ කොච්චර හැදුවා කිව්වත් අඩුම ගානේ අර අපි මාදී වලට පොඩ්ඩක් එහා හදලා තිනවා අර ජලාශයේ මැද්දේ. මේ මොකද්ද කියලා දැන්නම එකපාරක් ඇව්වහන් ඔක් කිව්ව සීමා මාලකයක් කියනවා. ඊකට කියලා භාවනා කරන තැනක් කියනවා. ඕක ආණ්ඩුවේ රුපියලක්වත් නැතුව පෞද්ගලික එක්කෙනෙක් හදන්න කියනවා. ඒක නිසා දැන්
අවසාන කරන්න කර මන්තුමා
මේක ගිලිගිලි තිබුණා. දැන් හැබැයි අර වගුරු බිම ගොඩ කරලා හදලා තියෙනවා. දැන් නම් ගොඩක් වැඩ ඉවරයි. ඒකට රජයේ මුදල් වැය කරාද නැද්ද කියලාත් ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ගරෝ චැම්පි කරනව කැමතුමා
විධිමත්ව කරන්නේ ඔය කියන ඉඩම අවුරුදු 40කට විතර කලින් අත්පත් කරගත්ත ඉඩමක් ගංවතුර පාලනයට. නමුත් දැන් මේ ප්‍රදේශයේ ඒ ගංවතුර පාලනයට වෙනත් විධිමත් වැඩපිළිවෙළක් කරලා තියෙන නිසා කොටසින් කොටස අපි නාගරික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවලා කටයුතු කරලා තියෙනවා. කලින් වගේ අපි නොමිලේ දීලා නැහැ. දැන් උදාහරණයකට ටාටා එකට අක්කර 8ක් දුන්නා නිකන් කොම්පඤ්ඤ වීදියේ. ඉම්පීරියල් එකට අක්කර 5ක් දුන්නා නිකන් කොම්පඤ්ඤ වීදියේ. අපි එහෙම කිසිම දෙයක් කරලා නැහැ. තරඟකාරී මිල ගණන් වලට අනුවයි කටයුතු කරන්නේ. මෙතන ගොඩ නැගෙන්නේ අපි අදහස් කරනවා ඔය පුජ්‍යලිකාංශයේ ආයතනයක් එක හැදුවේ. මම ඔබතුමාටත් ආරාධනා කරනවා ලබන වෙසක් එකට අපි මේ ප්‍රදේශයේ වෙසක් උත්සවය පවත්වනවා. එදාට අපි බෞද්ධ ඒ වගේම ඒ දාර්ශනික කටයුතු සඳහා අවශ්‍ය කරන පුස්තකාලයක් ඒ වගේම ඒවා පරිහරණය කරන්න පුළුවන් තැනක් බවට එම ස්ථානයේ පරිවර්තන වෙනවා. ඔබතුමාටත් ආරාධනා කරනවා එතෙන්ට එන්න කියලා.
බොහොම ස්තුතියි ගරු විශාක රහමාන් මන්ත්‍රීතුමා. ඔබතුමාගේ විනාඩි 9යි.
නියෝජ කතානායකතුමනි, මම ඔබතුමාට ස්තුති වෙන්න වෙනවා වේලාව දීපියකට. අද මට දැන් පළවෙනිම මම පටන් ගන්නේ සුදේශ කටයුතු අමාත්‍යංශ ගැන. සුදේශ කටයුතු අමාත්‍යංශ දිස්ත්‍රික් කාර්යාල 25ක් තියෙනවා. ඒ වගේම ප්‍රදේශ ලේකම් කාර්යාල 332ක් තියෙනවා. මේ අතරදී දැන් අපේ එමතුමා අපි ආණ්ඩුව ආවට පස්සේ දිස්ත්‍රික් කාර්යාල 25න් 22ක් හදලා සමහර දේවල් විවෘත කරලා තියෙනවා. සමහර දේවල් තම වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ප්‍රදේශ ලේකම් කාර්යාල 332න් 200ක් හදාගෙන සමහර දේවල් යනවා. සමහර දේවල් පටන් ගන්න විවෘත කරගෙන යනවා. මෙතුමාගේ සංකල්පය තමයි නිලසවන. දැනට සම්පූර්ණ ලංකාවම මෙතුමා 3000ක් හදලා විවෘත කරලා ඉවරයි. ඉතුරු 11000ක් දැන් හදන්න සියලුම සැලසුම් කරලා මුදල් වෙන් කරලා තියෙනවා. මේක අපේ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් කියලා මට මතක් කරන්න මෙතනදී මම මතක් කරනවා. ඒ වගේම මෙතුමාට තව අමාත්‍යංශයක් බාර දීලා තියෙනවා. සුදේශ කටයුතු අමාත්‍යංශය. මේක ලංකාවම තියෙන පළත් පාලන නමයක් මෙතුමාට අයිති වෙලා තියෙනවා. ඒ වගේම පළත් සභාව 9යි පළත් පාලන 341ක් මෙතුමාට පවරලා තියෙනවා. මේ පළත් සභාව වලට තියෙන පළත් පාලන 341න් කුණු අස්කරන යන්ත්‍රය මෙතුමා සතුටෙන් ප්‍රකාශ කරන්න උනේ ආපු ගම 200ක් සම්පූර්ණ ලංකාවම තියෙන පළත් පාලන වලට ලබා දීලා තියෙනවා. ඉතුරු 300ක් දැන් ගෙන්නඳ මුදල් දීලා දැන් මගේ එන වැඩපුළක් තියෙනවා. ඒක පහුගිය මාසේ ඉදිරියේදී දෙන්න සියලුම සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි ලංකාවම කුණු ප්‍රශ්න ගැන හැම එකනම කතා කරනවා. ගරු සභානායකතුමනි, මේ කුණු ප්‍රශ්න නිවැරදිම විසඳුමක් කරන්න ඕනේ කියලා අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මෙතුමාට විශේෂ උපදේශකක් දීලා ලංකාවම තියෙන පළත් සභාව 9ටම ස්ථාන 9ක් යොමු කරලා මේ ලංකාවම තියෙන සියලුම කුණු ප්‍රශ්න විසඳන්න පුළුවන් විදියට සියලුම මුදල් වෙන් කරලා මේ දවස්වල ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යන එක මා සතුටෙන් ප්‍රකාශ කරනවා. ලංකාවම තියෙන කුළු ප්‍රශ්න මෙතනින් හරි නවත්වා ගන්න ඕනේ කියලා. ඒ වගේම තව කණගාටුදායක තත්ත්වයක් මට තියෙනවා. පළත් පාලන අමාත්‍යංශ ගැන කියන්නත් වෙලා තියෙනවා. ඔබතුමාට පෙර ගරු ඇමතුමනි, ජයිකා මුදල් වලින් බිලියන 22ක් 2017 අවසරදී වෙන් කරුවා. ඒ වගේම වෝල් බැංක් වලින් බිලියන 100ක් 2018 වසරදී වෙන් කරුවා. 2016 වසරදී ADB වලින් මුදල් වෙන් කරුවා. මේ ජයිකා වෙන් කරලා තියෙන මුදල් පාරවල් හදන්න, ඒ වගේ වැව් හදන්න, පානීය ජල ව්‍යාපෘති වලට වෙන් කරලා තියෙනවා. ඒ වගේම වෝල් බැංක් බිලියන 100 වලින් දැනට 2018 වසර තමයි මුදල් වෙන් කරුවේ. බිලියන 100ට ගමේ තියෙන අතුරු මාර්ගවල් හදන තමයි ඒක. විශේෂම අනුරාධපුර, පොළනරුව, ඌවා මේ වාගේ පළාතවලට මුදල් වෙන් කරලා තියෙනවා. මං කණගාටුවෙන් ප්‍රකාශ කරනවා, මෙතකන් ටෙන්ඩර් කරලත් නැහැ, මේ පාරවල් හදලත් නැහැ. මේ රජයෙන්ට පිට රටවලින් දීපු මුදල් වල මොනවද කෙරුවා කියලා මට අහන්න වෙලා තියෙනවා ගරු ඇමතුමනි. ඒ නිසා ඔබතුමාට ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේ ජනාධිපතිතුමා දුන්නේ මේ අමාත්‍යංශ 2017 දීපු ජයිකා මුදල් වැඩ නොකරපු වාගේ 2018 වෝල් බැංක් වලින් දීපු බිලියන 100 වැඩ නොකරලා තිබ්බ වාගේ නැතුව ඔබතුමාට රාජ අමාත්‍යවරු දෙන්නක් දීලා තියෙනවා. ජේසි අලවත් වල, ඒ වගේ හරි සෙමතිවරු පෙර හිටපු පළත් පාලන ඇමති වාගේ ඔබතුමා බලාගෙන ඉන්නේ නැතුව මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමනි, මේ රාජ ඇමතිවරු දෙන්නාටම මේ වැඩේ පවරන්න හිතා දක්ෂ රාජ ඇමතිවරු දෙන්නෙක්. ඒ දෙන්නාම 2017 පටන් ගත්ත වැඩේ කරන්න බැරි වෙච්ච වැඩේ 17 19 ජනාධිපති මෙතිවරණ ඉදිරියේදී තියෙනවා. ඊට පෙරවත් කරන්න ඉදි ඔබතුමා සැලසුම් කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. අමාත්‍යංශ ලේකම් දක්ෂයා, අතිරේක අමාත්‍යංශ ලේකම් දක්ෂයා, නිලධාරිවරු දක්ෂයා, ඒ අයට ඇඟිලික් දික් කරලා වැඩක් නැහැ. හිටපු ප්‍රධානයා එතන මුල්තන් ගත්ත නැත්නම් මුදල් වැංගරුවට වැඩක් නැහැ. 2015 යහපාලන ආණ්ඩුව එදුවා. මම දන්න විදියට අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඒ වගේ ජනාධිපතිතුමා සියලුම අමාත්‍යංශයට වැන් මුදල් වෙන් කරවා හැබැයි කනගාටුව ප්‍රකාශ කරනවා සමහර අමාත්‍යංශවල 125යි 30යි වැඩ වෙලා තියෙනේ හැමතිවරුගේ දුර්වලකම එදා රවි ඇමතිතුමා මුදල් වෙන් කරවා ඒ වගේ අපේ දංගින මංගල ඇමතිතුමා මුදල් වෙන් කරවා මට කනගාටුව ප්‍රකාශ කරන්න වෙලා තියෙනවා හැමතිවරු වැඩ කරුවට රජයේ නිලධාරිගොල්ට අපි ඇඟිලි දික් කළා වැඩක් නැහැ ඔබතුමාලට බලය දුන්නුත් විතරයි ඔබතුමාට වැඩේ කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔබතුමා දක්ෂියෝ නමුත් ප්‍රධානියා වැඩ නොකරපු එකට ජනතාවට උත්තර දෙන්න බලා තියෙන ඔබතුමාලා ඒ නිසා මම දේශපාලක වශයෙන් එමෙතුමනි කනගාටු වෙනවා ඔබතුමාට පවරලා තියෙන අමාත්‍යංශ විශේෂම රටේ ඉන ප්‍රධාන අමාත්‍යංශ දෙකක් බාර දීලා තියෙනවා සියලුම පළාත් පාලන පාරවල් ප්‍රදේශ සභාව පාරවල් ඒ වගේ රටේ තියෙන සියලුම දිසාපති කාර්යාලවල දීලා තියෙනවා ගරු ඇමතුමනි ඔබතුමා මේ වැඩේ කරපු නිසා තමයි ඒ වගේම ඔබතුමා දන්නවා පිට රටවලින් ආධාර දීලා තියෙනවා පාලම් හදන්න පාලම් 1000ක් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා ඒ පාලම් තාම හදාගන්න බැරි වෙලා තියෙන ඇමතුමනි මේ සියලුම තේරුම් අරන් තමයි ගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් ඔබතුමාට මේ අමාත්‍යංශ බාර දුන්නේ අපිට ගමකට යන්න බෑ පාර හදලා නැහැ කියනවා අපිට ගමට යන්න බෑ පාලම් හදලා නැහැ කියනවා හැබැයි ආණ්ඩුව මුදල් වෙන් කරලා නැත්නම් කමක් නැහැ පාලම් හදන මුදල් වෙන් කරුවා පාරවල් හදන මුදල් වෙන් කරුවා 1948 ලංකාව නිදහස් ලැබුණා එදා ඉඳලා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව තාම පාරක යන්න බැරි අවස්ථාවක් කරලා තියෙනවා අවුරුදු 2017 ඉඳලා වෙන් කරලා එස්ටිමේට් කරලා තියෙන ජයිකා පාර හදාගන්න බැරි නම් කොච්චර ලැජ්ජා වෙන්න ඕනයි මම දේශපාලකයේ වශයෙන් ලැජ්ජා වෙනවා එමෙතුමනි ඒ නිසා ඔබතුමාටත් මම ඉල්ලීමක් කරනවා ඔබතුමා ඉදිරියේදී පැවතෙන ජනාධිපති මැතිවරණට පෙර මේ සියලු දේවල් කරන්න ඕනයි කියලා ඉල්ලීමක් කරනවා ඔබතුමා දක්ෂයෙක් ඒ වාගේ ගාලි ජනතාව දක්ෂද පින්වත් ජනතාව වජිර අබේවර්ධන වාගේ ගායන්ද කරුණාතිලක වාගේ දක්ෂයෝ දක්ෂ අමාත්‍යවරු ගාල ජනතාවට දීලා තිනවා
ඔබතුමාගේ විනාඩියයි තව තියෙන්නේ
ඔබ දැන්නම දක්ෂය විදිහට
විනාඩියයි තියෙන්නේ
ඒ වාගම අපි නාර සැලසුමගෙන අපි කියන උනායි ගරු එමෙතුමනි ඔබතුමා SCDP නගර නිර්මාණයේ ප්‍රාන්ස් ආධාර වලින් මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයට බිලියන 55ක් වෙන් කරලා තිනවා ඔබතුමාගේ ඉල්ලීම කරනවා මේදාත් ඔබතුමා දක්ෂ ඇමති නිසා තමයි ඔබතුමාට මේ අමාත්‍යංශය දීලා තියෙන බිලියන 55 ඉක්මනින් ටෙන්ඩර් කරලා බාර දෙන්න ඒ කටයුතු ඉක්මන ඉවර කරන්න ඕනේ කියලා ඔබතුමාගේ ඉල්ලීම කරනවා අනුරාධපුර තමයි ලංකාවම ඉන්න ප්‍රධාන පුරාණ නගරය මේ පුරාණ නගරයේ අලංකාර කරන්න ඔබතුමා ගත්තු සැලසුමට ඔබතුමාට ස්තුති වෙනවා ඒ වගේම වජිර ඇමතුමනි නැවත වාරයක් ඉල්ලීමක් කරනවා 17 වෙච්චි වැඩ බැරි වැඩ 18 වෙච්චි කරන්න බැරි වැඩ ඔබතුමා හිතා ඉක්මනින් ඉවර කරනුනයි ඔබතුමාට බිලියන 235ක් අපේ ආණ්ඩුවෙන් මුදල් ලබා දීලා තිනවා ඒ වගේම
අවසන් කරන්න කරු මන්දිතුමා
විනාඩියක් දෙන්න අපේ
කතාවට කරන්න
ඒ වගේම පිටරට මුදල් වලින් බිලියන 355ක් දීලා තිනවා මහා විශාල මුදලක් දීලා තියෙන්නේ ඔබතුමාට ඔබතුමා කරයි කියලා ලොකු බලාපොරොත්තු වෙන. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය ගරු ජනාධිපතිතුමාගේ සංකල්පය ඔබතුමා ඉදිරියේදී අරයන්න ඕනේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාට මේ අමාත්‍යංශය දුන්නේ සෙල්ලම් කරන නේමතුමනි රටේ ඉන දුප්පත් ජනතාවගේ පාරවල් වැව් ඒ වගේම පානීය ජල ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා මමහි විශ්වාස කරනවා ඔබතුමා හිතාම දක්ෂ ඇමති කෙනෙක් ඒ වගේම ඔබතුමාගේ රාජ්‍ය ඇමතිවරු දෙන්නාම දක්ෂ ඇමතිවරුත් ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්ට අපිට ඕන වෙලාව යන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඒ වගේ අතිරේක ලේකම් එතුමා
අවසන් කරන්න
ඕන වෙලාවින් කතා කරව දුරකථන සම්බන්ධ වෙනවා ඒ නිසා මේ වගේ නිලධාරි ගොල්ලෝ තියලා ඔබතුමාට මේ බිලියන 235යි ඒ වගේ බිලියන 355යි වීදම් කරන එක මහා වැඩක් නෑ කියලා මම
ඉල්ලීමක්
කරලා ඔබතුමාට ජය වේවා කියලා
ප්‍රාර්ථනා කරනවා
ඔබතුමා ඉවර කරන ඕනේ
කියලා ගරු ඉන්දිකා නුදේ හේරත් මන්දිතුමා ඔබතුමාගේ විනාඩි 8ක් තියෙනවා 8යි
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මගේ විනාඩි 7ත් එක්ක ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාගේ විනාඩි 4යි
කාලය පිළිබඳ ප්‍රශ්නයක් දිනවා ගරු මන්ත්‍රීතුමා
මේක ලබා දෙන්න විශේෂයෙන්ම අද දවසේ මේ සාකච්ඡාවට භාජනය කරන බස්නාහිර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයත් කියන අමාත්‍යාංශ සියල්ල ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන පහුගිය දවස්වල මේ වජිර ඇමතුමත් මම හිතන්නේ ඇති මේ ග්‍රාම නිලධාරීන් ඉතිහාසයේ පළවෙනි වතාවට මහපාරට ආවා තමුන්ගේ ඉල්ලීම් ඉල්ලමෙන් ඒ ඉල්ලීම් වල තිබුණේ පඩි වැඩි කිරීම නෙමෙයි ඒ ඉල්ලීම් වල තිබුණේ තමුන්ට වරදාන වරප්‍රසාද නෙවෙයි ඒ ඉල්ලීම් වල තිබුණේ තමුන්ගේ ඒ සේවය ලබා ගැනීමේදී ඒ සේවයට සිදුවිය යුතු ඒ එකතු කළ යුතු දේවල් සහ ඒ තමුන්ට ග්‍රාම නිලධාරීවරයෙකු වශයෙන් ගමේ තියෙන ඒ වැඩ කටයුතු වලදී අවශ්‍ය කරන ඒ පහසුකම් ගැන කතා කරා. ඒ වගේම මේ අමාත්‍යාංශයේ හරහා ග්‍රාම නිලධාරීන් විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම ඒ වගේම තරඟ විභාග තියන්නේ නැතුව ඒ නිලධාරීන්ට ඒ පත්වීම් ලබා දීමට කටයුතු කිරීම වගේ මේ නොගැලපෙන ආකාරයේ වැඩසටහන් ගැන තමයි මේ විරෝධතාවය ඇති වුනේ. නමුත් මේ විරෝධතාවය මැඩපවත්වපු ආකාරය අපි දැක්කා. ඒක මැඩපවත්වලා මේ වෙද්දිත් නතර වෙලා නැහැ. ග්‍රාම නිලධාරීවරයා කියන්නේ පුද්ගලයෙකුට ඉපදීමේදී ඉඳලා මරණය දක්වාම සියලු කටයුතු සම්පාදනය කරන්න සහයෝගය දක්වන විශේෂිත පුද්ගලයෙක් ගමේ ඉන්න. මේ අද ඉන්න නිලධාරී සියල්ලගෙන්ම පළවෙනියෙන්ම මේ රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුළත් කරගත්තු පළවෙනි නිලධාරියා තමයි ග්‍රාම නිලධාරීවරයා. ඉතින් ඒ නිසා මේ ග්‍රාම නිලධාරීවරයා හැම කටයුත්තකම ගමත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ග්‍රාම නිලධාරීවරයාට කරපු මේ අඩන්තේටම නිසා මං හිතන්නේ ග්‍රාම නිලධාරීවරු මේ විදිහට කටයුතු කරන්නේ. දැන් අද මේ ග්‍රාම නිලධාරියෝ හොය හොයා මේ විරෝධතා සංවිධානය කරපු අය හොයමින් ආණ්ඩුව මේ වෙද්දි විශාල මර්ධනයක් ක්‍රියාත්මක කරන්න සූදා වෙනවා. මං හිතන්නේ වජිර ඇමතුමා කියන්නේ යම් කිසි දෙයක් කල්පනා කරලා ඒ දේශපාලනික මුහුණුවරකින්ම බලන්නේ නැතුව රාජ්‍ය යාන්ත්‍රණය ගැන හිතන පුද්ගලයෙක් නිසා අපි ඉල්ලීමක් කරනවා. එතුමට ඒ කටයුත්තර යන්න එපා. එහෙම වුණොත් ඒ නිලධාරී එක්ක තවත් නිලධාරී ගණනාවක් මේ ආණ්ඩුවට විරුද්ධව කැරල්ලක් ඇති කරගනීවි. ඒක සියලු දෙනා මොකද සියලු දෙනාට පින්පඩිය ගන්න තැන ඉඳලා සහයෝගය දක්වන නිලධාරියෙක් නිසා මම ඒක කියනවා. ඒ වගේම රාජ්‍ය පරිපාලන ඇමතුමාට කියනවා දැන් ඊයේ පෙරදා අයවැයේදී මම හිතන්නේ පඩි වැඩි වීම ගැන කතා කරා. ඉහළ ශ්‍රේණියේ ලේකම්වරුන්ට 10 15000 20 30000 පඩි වැඩි වෙනවා කිව්වා. හැබැයි අපි දන්න දෙයක් මේ මම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තියෙන වෘත්තීය සමිතියකින් ලබාගත්තු තොරතුරු ගමේ ප්‍රාදේශීය සභාවේ කසල ටික එකතු කරන මිනිස්සයාට පාරේ තාර ටික දාන මිනිස්සයාට පඩි වැඩි වීම වෙලා නැහැ. ඒක අපි පැහැදිලිවම කියන්න ඕන. ඒගොල්ලන්ගේ දීමනා සියල්ල කපලා තියෙන. ඒගොල්ලන්ගේ දීමනා රුපියල් 3000ක් හම්බෙන්න ඕන එක වැඩිවීම දීමනාව කපලා රුපියල් 1100ක් වගේ සොච්චමක් එකතු කරලා තියෙනවා. 3000ක් අයිති වෙන්න ඕන පුද්ගලයා 1100ක් අරන් නිහඬව ඉන්න ඕන. ඒ පුද්ගලයා විරෝධතා දක්වන්නේ නැහැ. කුණු ටික අරගන්න නැතුව ඉන්නෙත් නැහැ. කොහොම හරි ඒ පුද්ගලයා වැඩ කරනවා. හැබැයි ආණ්ඩුවේ පුද්ගලයා ගැන හිතලා නැහැ. 2013 රාජ්‍ය පරිපාලනයේ ඇමතිවරයා හිටපු ඒ වකවානුවේ ගහපු චක්‍රලේඛණයෙන් තමයි මේ පඩි වැඩිවීම වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩිවීමත් එක්ක ගත්තාම මේ පුද්ගලයින්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් මේ මෙගා පොලිස් අමාත්‍යාංශයේ එහෙම නැත්නම් බස්නාහිර මහනගර සභා ඒ අමාත්‍යාංශයේ හරහා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් මේ වෙද්දී පළාත තුල විශාල මංකොල්ල කෑම් ටිකක් කරනවා. රට තුල විශාල මංකොල්ල කෑම් ටිකක් කරනවා. ඉඩම් ටික අරගෙන කුණු කොල්ලෙට විකුණනවා. ඒ වගේම ආයතන වලට බලහත්කාරකම් කරනවා. ආයතන බලහත්කාරකමින් යටපත් කරනවා. දැන් ප්‍රාදේශීය සභා පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ නිසා ඒ සියලු ආයතන වලට මර්ධනය දාලා තියෙනවා. දැන් අපි දන්නවා නාගරික සංවර්ධන අධිකාරිය යම්කිසි ප්ලෑන් එකක් අනුමත කරගන්න ගියාම මාස ගාණක් අවුරුදු ගාණක් ඒ පුද්ගලයා කටයුතු කරන්න ඕන. දැන් ඊයේ පෙරේද දවසක මේ කිසිම අනුමැතියක් ගන්නෙ නැතුව ප්‍රාදේශීය සභාවට අයත් මිහිරිගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හදලා විවෘත කරලා තනි මතයට වැඩ කටයුතු කරා. මේ සඳහා විශාල මුදලක් වැය කරලා තියෙනවා. ප්‍රාදේශීය සභාවට කිසිම අනන්‍යතාවයක් දීලා නැහැ. මේ ඉඩම ප්‍රාදේශීය සභාව සතු ඉඩමක්. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය සභාවට පවරපු ඉඩම මිහිරිගම මැතිවරණ කොට්ටාසේ විශාල විදියට මේ මංකොල්ල කෑම සිද්ධ වෙනවා. ඒක මම මෙතන කථානායකතුමා නැති වුණත් කථානායකතුමාට මම දෙතුන් වතාවක් මේ ගැන දැනුම් දීලා තියෙනවා. සහෝදරය යොදාගෙන මේ විනාශය කරන එක දැන් අද වෙද්දී පළාත් පාලන අමාත්‍යාංශයේ නීති අංශයට කියනවා වෙනත් පුද්ගලයෝ නම් කරලා
ඥාතීන්ට හිතවතුන්ට අයිති වෙනත් පුද්ගලයෝ නම් කරලා ඒගොල්ලන්ට කඩවල් ලබා දෙන්න කියලා. ඒගොල්ලන්ට කඩවල් ලබා දෙන්න කියලා ඒ විවෘත කරපු ගොඩනැගිලිවල. මේවා සභා සම්මත වෙලා නැහැ. සභා ක්‍රමවේදයට සම්පූර්ණ පටහැනි. ඒ වගේම UDA එකේ එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිකිරීමවලදී සම්පූර්ණයෙන්ම බලහත්කාරකමින් ඒ සියල්ල පැහැර ගන්නවා. ඉතින් ඒ නිසා මම ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් විදිහට කටයුතු කරද්දී ඒ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට අපි විශාල සේවාවක් කළා. අද වෙද්දී ආයතන 341ක් රටේ මේ පළාත් පාන ආයතන තියෙනවා. මේකෙන් 231ක බලය තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. හැබැයි මේ 231 බලය තියාගෙන ඉන්න හින්දාදෝ මන්දා පළාත් පාලන අමාත්‍යාංශයෙන් එක සොච්චමක් මේ වෙනුවෙන් දීලා නැහැ. ගම් පෙරළිය කියලා ව්‍යාපෘතිය වෙනවා. ගම නැගුම කියලා ව්‍යාපෘතිය වෙනවා. විශාල ව්‍යාපෘත තොගයක් පළාත් පාලන ආයතනයට එව්වට ඒකට උදැල්ලක් සවලක් විල්බරෝ එකක් ගන්න මුදලක් එවන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වගේ අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්නේ නැහැ. කුණු ටික ඇදගන්න අවශ්‍ය කරන උපකරණ ටික දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට දැවැන්ත මර්ධනයක් කරනවා. ඒ වගේම අපේ හේෂ මන්ත්‍රීතුමාත් හිටපු පළාත් පාලන සභාපතිවරේ එතුමා ප්‍රකාශ කළා මේ ව්‍යාපෘති කරන්න ගමේ සභාපතිවරු ඉඩ දෙන්නේ නැහැ කියලා. ගමේ සභාපතිවරු පනතේ ආකාරයට ඒ අමාත්‍යාංශයටවත් ප්‍රාදේශීය ලේකම්ටවත් නෙමෙයි ඉඩ දෙන්න ඕනේ. ඒ පළාත් පාලන ආයතනයේ වගකීමක් තමයි ගමේ සංවර්ධනය කරන එක. මුදල ගමේ සංවර්ධනය කරන්න පළාත් පාලන ආයතනයට එවන්න ඕන. ඒක නොකර ඉන්නවා නම් ඒක ගැන කතා කරනවා මිසක් ඒ මුදල ප්‍රාදේශීය ලේකම්වරයාට හරි වෙනත් කෙනෙකුට හරි යවන එක නීති විරෝධී. ඒ ආයතනයේ සතු ඒ ආයතනයේ පනතේ ආකාරයට සියලු බලය තියෙන්නේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට. ඉතින් ඒ නිසා මෙවැනි විදිහට මර්ධනකාරීව ද බලය බෙදන්න හදන දැන් උතුරේ අපේ TNA සහෝදරවරු ඉල්ලන්නේ බලය දෙන්න කියලා. ඒ ආයතන පළාත් සභාව පිටවන්න කියලා. හැබැයි බලය දෙන්න හදද්දී පාටලි ඇමතිතුමා ඇතුළුවේ ඒ අමාත්‍යාංශයේ ඇතුළුවේ සියලු දෙනා නාගරික සංවර්ධන අධිකාරිය විශේෂයෙන් ඇවිල්ලා බලය මංකොල්ල කාලා තියෙනවා. පළාත් පාලන ආයතනයේ තියෙන ඒ නාගරික සංවර්ධන ඒ අධිකාරිය බලහත්කාරයෙන් ඒ පළාත් පාලන ආයතන පනත උල්ලංඝනය කරමින් බලය මංකොල්ල කාලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ තමුන්ගේ ගමේ තියෙන බලය ක්‍රියාත්මක කරගන්න ඒ අමාත්‍යාංශය දෙන්නේ නැහැ. ඒ නිසා අපි ජාතික නායකයෝ විදියට හිතුවට ඒ විදියට ඇඳට ඒ විදියට කටයුතු කරාට අපිට අමාරුවක් නැහැ. ඒ ජාතික නායකත්වයට යන ඕන කෙනෙක් ඒ විදියට ගියදින් හැබැයි රටේ මුදල් මේ විදියට නාස්ති කරන්න එපා. රටේ දේපල මේ විදියට මංකොල්ල කන්න එපා. රටේ දේපල මේ විදියට මංකොල්ල කාලා අර අපි කියනවා බල්ල කපුට වෙලා තමයි ආත්ම ගානක ඉපදෙන්න වෙන්නේ කියලා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ගම්පහ දිස්ත්‍රික්කේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ව පළාත් පාලන සභිකයින්ව ඒ වගේම නිලධාරීන්ව සියලු දෙනා එකතු කරලා කොක්ටේල් පාටි එකක් දුන්නා. කොක්ටේල් පාටි එකක් දීලා පොතක් දීලා ජාතික නායකත්වයේ පෙන්වන මල්ලගේ මේ පොත තිබුණා මේ කොහේරි.
බුදුපාල තව විනාඩියයි තියෙන්නේ කරු මාතුමා. විනාඩියක්.
මේ විදිහට මේ විනාශයන් කරන්න එපා. අපි දැක්කා නායකත්වයට යද්දී ප්‍රභාකරන් වල්ලගෙන KP වල්ලගෙන එහෙම නැත්නම් වෙන වෙන ඒ රාජ්‍ය විරෝධීන් වල්ලන් කටයුතු කරන එක වැරදි. එහෙම කරන එක වැරදි කියපු උදවිය අද KP ලත් එක ඉඩම් ගනුදෙනු කරලා තියෙනවා. මේ තුල ඒ සියල්ල අහු වුණා. දැන් අද ප්‍රකාශ කරා KP ලට ඉඩම් ලබා දීලා තියෙනවා. ඒ නිලධාරින්ව ඒ සහෝදරින්ව නිලධාරි ගොඩ ඇතුළට එවලා තියෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයට බඳවගෙන තියෙනවා. අන්න ඒ විදිහට ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ඔබ තමුන්නාසලා කරන හොඳ වැඩ 100ක් කරත් නරක එක වැඩක් කළොත් ඔක්කොම විනාශයි. ඒ නිසා ඔබ තමුන්නාසලා අරුවක්කාරු වලට ගෙනිහිල්ලා කැලිකසල ඒක ක්‍රමවේදයක් හදලා ඒක පෙන්නලා දීලා බලහත්කාරයෙන් මේ ජනතාව පිට පටවලා හරියන්නේ නැහැ. යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් ජනතාවට පෙන්නලා දෙන්න. මේක බලහත්කාරකමින් චණ්ඩිපාට් එකෙන් පුත්තලමට ගිහලා කුණු දාන්න නම් ජනතාව විරුද්ධයි.
අවසාන කරන්න ගරු මන්තුමා.
තමුන්නාස කිව්ව ආකාරයටම අපිට එදා අර නොරොච්චෝලේ බලාගාර හදද්දී පල්ලි වලින් විරෝධතා ආවා. හැබැයි ඒක අපි පෙන්නලා දුන්නා. ඒක අපි ජයග්‍රහණය කරා. අද වෙදි රටට 90%ක් විදුලිය දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අද මේ විදුලි බල පද්ධතියට 1 මෙගාවෝට් එකක් එකතු කරගන්න බැරි වැඩ බැරි ආණ්ඩුව දැන් මේ කුණු ටික ගෙනිහිල්ලා හරියට ඒ වැඩ කටයුතු කරගන්න බැරුව අපිට දොස් කියලාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දොස් කියලාවත් වෙනත් නායකින්ට දොස් කියලාවත් වැඩක් නැහැ. ඒ නිසා මම අවසන් කරන්නම් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි නායකයෝ වෙන්න කවුරු උත්සාහ කරත් මේ මංකොල්ල කෑම කරන්න එපා. මේ බලය අනිසි පාවිච්චියට යොදවන්න එපා. මේ ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන ප්‍රධානින්ට අයිති බලය සහ ඒ ආයතන වලට අයිති බලය කරුණාකරලා ඒ ආයතන වල ප්‍රධානින්ට ගෙනියන්න අවස්ථාව ලබා දෙන්න කියලා කියනවා බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Harris, you have 10 minutes. ගරු චම්පි කරනවා කැමතුම. හැබැයි අපිට කාලේ පිටම ප්‍රශ්නයක් තියෙනවා ගරු කැමතුමා.
පැරණි සභාවේ නාමල් ගුණවර්ධන මහත්මයාගේ කාලේ හදලා අතෑර දාලා තිබිච්ච ඒ කඩසාප්පු සංකීර්ණය අපි නවීකරණය කරපිට විතරයි අපි කළේ. ඒ කඩසාප්පු සංකීර්ණය අපි වර්ධනය ඒක කතානායකතුමාගේ සහෝදරයෝ කඩ බෙදන්නවත් එහෙම කිසිම ක්‍රියාදාමයක් එතුමාගේ නැහැ. එතුමා එතුමාගේ බල ප්‍රදේශයේ එතුමා උපංගම හින්ද තමයි ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කුමාරන් පත්මනාදන් ගැන මම කියන්න ඕනේ. කුමාරන් පත්මනාදන් මැලේසියාවෙන් ඉඳන් අරන් ආවේ කිව්වේ ඒ අවස්ථාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කේලි රඹුක් කැල්ල LTT නැව් වරන් එනවා. ඒ වගේම account 1200 ගාණක් තියෙනවා කියලා. ඉතින් අපි කැමති ඇත්තට මේ කුමාරන් පත්මනාදන්ගේ සල්ලි වලට මොකද උනේ කියලා ආරක්ෂක අංශයේ බාරයේ ඉන්න එක දැනගන්න ඇත්තට මේ රට හැටියට.